එහෙනම් අපි ඔතෙන්දී ගත යුතු හරියක් තියෙනවා. සුති පටිසන්ධි පිළිබඳව විග්‍රහයක්. දැන් මේක දැනගන්නකොට සුතියයි පටිසන්ධියයි කියන එක මුලින් විග්‍රහ කරලා ගත යුතු දෙයක්. සුත වීම පටිසන්ධිය කියන එක අද අපේ බලාපොරොත්තු වෙන්නේ මැරෙනකොට සිත වෙනවා මව් ගැබක පටිසන්ධිය ලබනවා. දැන් මේක තමයි අද උදාහරණ අද හිතා ඉන්න අදහස. මැරෙනකොට සිත වුණා අයිසරේ මව් ගැබක පටිසන්ධිය ලැබුවා. දැන් ඔය අදහස නිසා විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මොකද සුතියයි පටිසන්ධියයි අතර අතරක් නැහැ කියලා අවිධර්මයේ පෙන්නනවා. සුති චිත්තක්ෂණේ ළඟට තියෙන පටිසන්ධි චිත්තක්ෂණේ. එහෙමනම් ත්‍ුතියයි පටිසන්ධියයි අතර අතරක් කොයින්ද? අන්තරාභවයක් කියන එක ඉන්නේ කොහොමද? දැන් මේ කියන තර්කවාදී ඔය කියන අදහස පිටිපිටිලා හිතලා අහන්න. ත්‍ුතියයි පටිසන්ධියයි අතර අතරක් ඉන්නේ කොහොමද එතකොට? එක චිත්තක්ෂණයක්වත් ත්‍ුතියයි පටිසන්ධියයි අතර අතරක් නැන්නා. කොහොමද ත්‍ුතියයි පටිසන්ධියයි අතර අන්තරාභවයක් තියෙන්නේ? දැන් මේක තමයි මේ අද තියෙන ප්‍රශ්නේ. මේ අභියෝගෙදි විග්‍රහ කරලා බලන්න වෙනවා. ත්‍ුතිය කියන්නේ මොකද්ද? පරිසංධිය කියන්නේ මොකද්ද? බවාංගය කියන්නේ මොකද්ද? මම ගාක් විග්‍රහ කරලා විස්තර කරලා ගන්න ඕනේ දෙයක්. එතකොට අපි දැන් විග්‍රහ කරලා බලන්න ඕනේ මොකද්ද ත්‍ුතිය කියන්නේ? ඒ වගේම මොකද්ද පරිසංධිය කියන්නේ? බවාංගය කියන්නේ මොකද්ද? මේ ත්‍ෘතියයි පටිසන්ධියයි බවාංගයයි කියන මේ කාරණා තුනම පූර්ණ කර්මයයි. කර්මයේ ජනිතගෙන අවස්ථා තුනක් මේ විග්‍රහ වෙනවා. එතකොට මේ අවස්ථා තුන කර්මජන. එදර අපි බලන්නේ මේ බඩේ පටිසන්ධිය කියන එකේ අර්ථය මොකද? මේවා එකිනෙකට තේරුම් ගන්න ඕන දහම. බඩක පටිසන්ධියක් ඇති වෙනවයි කියන එක අද අපේ සාමාන්‍ය මතයක් වශයෙන් අපි මේ කියන්න පටන් ගන්නේ කියලා තියෙන දේ. නැව බුදුරයන් වහන්සේ දේශනා කරපු දෙනක බඩක පටිසන්ධියක් සිද්ධ වෙනවා කියන කතාව නේ. දේශනාව තුල නෑ. බඩකට සිද්ධ වෙන්නේ ඔක්කන්ති අවස්ථාව කියන එක නම් පෙළලා තියෙනවා. මහන්නි කරුණු තුනක් හේතු කරගෙන මේ සත්‍යයේ ගැබක පහළවීම වෙනවා. මව් කියේ දෙන්නේ එකතු වීම, මව් වෙන්කියක් වීම, ගන්ධබ්බේකුගේ කැමිනිය. ගන්ධබ්බා අවක්කාන්ති හොන්ති. අවක්කාන්ති ඔක්කාන්ති කියන්නේ. අනේ ගන්ධබ්බේගේ ඔක්කාන්තියක් සිද්ධ වෙන්න ඕනේ. අනේ දැන් ගන්ධබ්බ කියන්නේ මොකක්ද අහපුවාම අන්තර්භවයේ පිළිබඳව කතා කරන්න වෙනවා. ගන්ධබ්බේ කියනවා නම් කවුද ගන්ධබ්බේ? ඔව් තියහදී. ඔව් බිසවුන් වහන්සේලා 500ක් ගැප් ගත්තා. ඒ ගැප් ගත්ත කතාව මුල් කරගෙන ඔය වෙලාවේදී බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ගිහිල්ලා. රජුරු අහනවා. ස්වාමීනි ගැප් ගන්න තියෙන කාරණාව මොනවද? කොහොම රජුරු ගිහිල්ලා අහනවා. ගැප් ගන්න තියෙන කාරණාව මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්දේ මුල් කරගෙන ගැප් ගන්න හේතු වෙන එක කාරණා. හතහන. ස්පර්ශයෙන් ගැප් ගැනීමේ ක්‍රමයක් තියෙනවා. මේ තව ක්‍රමයක්. දර්ශනයෙන් ගැප් ගන්න ක්‍රමයක් තියෙනවා. ආනන්ද හැමෝම වැඩි. ඔව් ලැජින් ඔක්කොම 500ක් ගැප් ගත්තා. දරු ඔක්කොම ආනන්ද හැමෝම. දැන් ওই ප්‍රශ්නේ නිසා විශාල ප්‍රශ්නයක් ඇති වුණා. දැන් හිතා ගන්න බැරි සිද්ධියක්. මේ ගැන ආනන්ද හැමෝම සැක කරන්නත් බැහැ. කෙසේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඔව්. ඔව් 500ම දුන්නයි. මහාන කරන්න. ඒතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද? අන්න ඒක එක්තරා හේතුවක් වෙන්නවා. සද්දයෙන් ගැප් ගැනීම ගැන. දැන් මේ ශබ්දයෙන් ගැප් ගැනීම ගැන කියන මාපිය දෙනාගේ සංවාසයේ එකතු වීම කියන කාරණය. මේ මාපිය දෙන්නේගේ එකතු වෙන සංවාසය කියන වචනේදී අපි සංවාසය කියන්නේ එක අදහසක්. එක් වූ වාසයේ යමකේ සිද්ධ වෙනවාද සංවාසය? මාතා පිතරෝච සංනිපත්ත. මාපිය දෙන්නේගේ යම්කිසි එක්වීම කියලා වෙන්නවා. දැන් මව කවුද පියා කවුද මාපිය දෙන්නාගේ එක්වීම කොහොමද? දැන් අපි හිතා ඉන්නේ අපේ මේ සාමාන්‍ය දැනුවත් වීම ලෝකේ ව්‍යවහාරය අනුව තමයි මෞකී දෙන්නාගේ එක්වීම කිව්වොත් අපි කිලිම හිතාගන්නේ කාම වෛතුණියක් කියලා. ඔච්චර අපි හිතයි. මවෙක්ගේ බියෙක්ගේ එක්වීම කියන වචනේදී මෙතන ඇති වෙන හේතුවක් තියෙනවා. මොකද යම්කිසි ගර්භයක් හට ගැනීමට අවශ්‍ය කරන්නා වූ බීජයේ ඒ අනුකූලව සකස් වීමට අවශ්‍ය කරන ශක්තියක් තියෙනවා. දැන් අපි මෙහෙම හිතමු. දෙහි කන්න මොන ඇද්ද දෙහි අඟුල අපිට දැනෙන්නේ. තව කෙනෙක් දෙහි ගෙඩියක් කනවා දැක්කොත් එහෙම කට ඇඹුල් කර කර අපිට කට ඇඹුල් වෙනවා. දැන් අපිලාගේ වෙනසක් වුණේ දෙහි කාලා නෙමෙයි. අනුන් දෙහි කනවා දැකලා. ඒ දෙහි වල ඇඹුලත් දෙහි වල ඇඹුලේ දත්පිරියන ආකාරයත් මේ ටික අපිට හිතලා. ඒ හිතට එනකොට ඒ අංකාරයෙන් අපිලා ගැතුණා එක්තරා වෙනසක්. මේ මෞකී දෙන්නාගේ එක්වීම කියන වචනේදී මෙන්න මේ බඳු වෙනස්කම් ඇති කරන ක්‍රම තියෙනවා. දැන් ස්ත්‍රියක පුරුෂයෙක් කියන මේ ශක්තිය තුල ස්ත්‍රී පුරුෂ වේදේ තුල ඔය ස්ත්‍රී කියන තැනත්තාම බොහෝමන පුරුෂ වේලාව අපි දකින්න හැමෝම ඒ අද්දැයි. එක අද්දවත් තුල ස්ත්‍රිය පුරුෂයා වෙනවා පුරුෂයා ස්ත්‍රිය වෙනවා. මේක කතාවකුත් වෙනම තියෙනවා. එක්තරා භික්ෂුන් වහන්සේ නමකට පිළින්දවද්ද රහතන් වහන්සේ කියලා. උන්වහන්සේගේ ශරීරය හරියම මහරජයන්. හරි. ඒ උන්වහන්සේගේ ශරීරය හරියම මට හිරුද ශරීරය. උන්වහන්සේ නාන අවස්ථාවක මේ ශරීරය දැකලා. ඔව්. ඒකයි හිතුවේ ඇහිදේ නෝ. මේ තැනත්තා මට භාර්යාවක් වගේ වුණා නම් කියලා හැඟීමක් ඇති වුණා. මේ හැඟීමත් එක්කලම ඇතිවෙච්ච දූෂිතතාවය නිසා ඒ තැනත්තා ඇතිරිම ඉස්ත්‍රියක් වුණා. අන් ශාරීරික පරිවර්තනයක් වෙච්ච හේතුවක්. ඒ හිතුවරේ කුලාට පස්සේ නැවත හිතු මාලිගාවට යන ලැජ්ජ නිසා එයාදිනේ පැනලා යන්න කියලා. ඊළා ඊට ඈත ගම. එයාගේ යාළු හිතුවරේකට ගිහලා මේ කාරණේ කිව්වා. ඒ හිතුවරේ එයාගේ භාර්යාව හැටියට තියාගත්ත හේතුව. අර හිතුවරේ දැන් ඉස්ත්‍රියක් වෙලා. එයාට තව දරුවෝ දෙන්නෙක් හේව්වා. දැන් ඉතින් දරුවෝ දෙන්නෙක් ඉන්න හිතුවරේක් නේ ගියේ. ඊට පස්සේ මොකද කරන්නේ මේ වෙච්ච හේතුව දන්නවා මේ එයා රහතන් වහන්සේ පිළිබඳ හිටපු දූෂ හිදිවිල මුල් කරගෙන මේක උණයි කියන. ඊළඟ උන්වහන්සේ වැඩි දාක නැවත කමා කරගත්තා. එහෙම නැවත විරිමියක් වුණා. නැවත විරිමියක් කියලා හිතන් ඇවිල්ලා ආයතනය තමයි සිටු මාලිගාවටම ආව විරිමිය කැරී දාලා. දැන් මේ කතාවෙන් පෙන්නුම් කරන්නේ මොකද්ද? ගැහැණුයි පිරිමිය කියන මේ අවස්ථාව තුල එකම පුද්ගලයා තුල ස්ත්‍රී භාවයත් පුරුෂ භාවයත් කියන මේ දෙකම හේතු තියෙනවා. ඉස්ත්‍රී වීමේ යම් කිසි පරිවර්තනයක් ස්ත්‍රී ශරීරයකට අවංගු යමක් ඇති. පුරුෂ භාවයේ යම් පරිවර්තනයක් පුරුෂ භාවයට හේතු වන යමක් ඇති. මේ දෙකම සෑම ශරීරයකම ක්‍රියාත්මක වෙනවා. සමහර අවස්ථාවක පුරුෂ හෝමෝනයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ස්ත්‍රී ශරීරයක යම් කිසි පිරිමි කෙනෙක්ගේ ආකාරයේ සිටීම මුල් කරගෙන. එහෙම වෙන්න තියෙනවා. ඒතරී ඉස්ත්‍රී ගති ලක්ෂණ එන්න පුළුවන්. ඉස්ත්‍රී ආකාරයේ සම්කෙනෙක්ගේ හිතක මුල් බැහැගෙන ඒ අනුව හිතීම මුල් කරගෙන. මෙන්න මේ ආකාරයේ මේ චිත්ත ගති ලක්ෂණ ඉස්ත්‍රී ගති ලක්ෂණ පුරුෂ ගති ලක්ෂණ පහළ වෙනකොට. ඒ අනුසාරයෙන් පහළ වෙන්න පුළුවන් ඉස්ත්‍රී හෝමෝන පුරුෂ හෝමෝන කියන මේ දෙකම ශරීරය. විද්‍යාවට මේක හොයාගන්න බැරි වෙන්න පුළුවන් තව මේ කාරණේ මොකද්ද කියලා. නමුත් අන්නේ බඳු සිදුවීම් තියෙනවා. ඒ බඳු සිදුවීම් පිළි ඉස්ත්‍රී පුරුෂ සම්බන්ධය කියන එකයි පෙන්නේ. ස්ත්‍රී ගති ලක්ෂණයක් පුරුෂ ගති ලක්ෂණයක් කියන මේ දෙක නිසා යම් කිසි සම්බන්ධයක් හටගත්තා. ඒ හටගත්තු සම්බන්ධයේදී ස්ත්‍රී පුරුෂ සම්බන්ධය හා සමානම ඒක ඉති වෙලසක්. දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ අරින උබතෝ ලිංගික. ස්ත්‍රී ලිංගයක් තියෙනවා පුරුෂ ලිංගයක් තියෙනවා ඔක්කොම තියෙනවා. ඒක පුද්ගලයක්. එයා ගෑණි වාගේ තියෙනවා මිනිහා වාගේ. දැන් ඕ වගේම එක්තරා පණු වර්ගයක් තියෙනවා. එක වර්ගයනේ පණු බොහෝ කොට. ඒ පණුවන්ට උබතෝ ලිංගික පණු වර්ග. කොල් බෙල්ලගේ ඒ වගේ හතු වෙති. ඉතින් මේ උපතෝලෝගික මේ උපතෝලින්ගික පණුව තමා විසින් තමාම සංවාදී වෙනවා. එදිරිය වෙලා නම් විතර දාන. පණුව සංවාදී උපදින. එතන මෙතන ස්ත්‍රී ලක්ෂණයයි පුරුෂ ලක්ෂණයයි එක ශරීරයේ තියෙන බවට ඔප්පු වෙන්න හේතුව. මෙන්න මේ බඳු ස්ත්‍රී ලක්ෂණයයි පුරුෂ ලක්ෂණයයි එක ශරීරයේ තියෙනොත් ස්ත්‍රී පුරුෂ සංභෝගය කියන එක සංවාදී කියන එක එකනාගෙන සිද්ධ වෙන්න පුළුවන්. දැන් මිනිසු හිතා ඉන්න ස්වභාවයයි ධර්මයේ කියන්නේ ධර්මාර්ථයයි තේරුම් ගන්න ඕනේ ওই විදිහට. ලෝක සම්මතියේ මිනිසු හිතා ඉන්නේ එක ස්වභාවයක්. ආ දේශනාවේ තියෙන විස්තරේ තව ස්වභාවයක්. මාතා පිතරෝද සංනිපාතා කිව්වොත් එක්කලා ළඟ අර පණුව ළඟ මාතා කියන කොටසයි පිතු කියන කොටසයි දෙකම තියෙනවා. ඒ පණුව තනියේ සමාගයේම ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග දෙකම පිළිලා දින උපතෝලංගිකයෙක් නිසා. ඒ පණුව තමා විසින්ම තමා සංවාදය කෙරුවා. දැන් මාතා පිතර සංනිපාත එක්කෙනාගේම සිද්ධ වුණා. අන්න ඒ වගේ අවස්ථාවක් මේ මිනිස්සුන්ගේ තියෙනවා. ඒ අවස්ථාවන් නනුව ඒ උත්තේජනයන් මුල් කරගෙන එවන්දු අවස්ථාවන් සිද්ධ වෙන්න හේතු තියෙනවා. මෙන්න මේබඳු හේතුවක් ක්‍රියාත්මක වුණොත් හේතු. ඒකට ආධාරකයක් වෙනවා. අර කිරිමි කෙනෙක්ගේ ගති ලක්ෂණය හෝ ඒ අවශ්‍යතාවය ඇති කරන්නේ. ඒකට අවශ්‍ය කරන්නා වූ ශක්තිය අරගෙන හඩින් හරි ගන්න. දර්ශනෙන් හරි ගන්න. ඒ ස්පර්ශෙන් හරි ඒ හැඟීම ගන්න. මෙන්න මේ කියන හැඟීම මතුනොත් එක්කෙනා තුළින්ම මේ මාතා පිතරෝජ සංනිපාතා කියන එක සිද්ධ වෙන්න ඉන්න තියෙනවා. මෙතන වෙන්නේ අපි ලෝක සම්මතිය ගත්ත අදහස නේද? කුමන ආකාරයෙන් හෝ මාතෘ ලක්ෂණයෙන් ගත් යමක් ඇති වෙයි. ඒ පීඩාගින් නැහ පීතු කියන ලක්ෂණය. පිරිමි ලක්ෂණය යමක් ඇති වෙයි. කොතන හරි මේ දෙක එකතුද? මාතා පිතරෝජ සංනිපාතා කියන එක සිද්ධ වෙලා ඉවරයි. මාතානි උතුණු නිහොන් කියුවේ ගැබක් දරු ගැබක් හට ගැනීමට අවශ්‍ය කරන ඒ කලලි බීජය පිටගෙන ඊට ගැළපෙන එකක් බවට පත් වෙනවා. හැබැයි ওই දෙක පත් වුණා. ගැළපෙන ගණ්ඩබ්බේ කොතේ ඇදලා ඉන්නවද? මෙන්න මේ කියන්නේ ඇදලාවත් මොකද වෙන්නේ? ওই කියන කාරණා තුනම සිද්ධ වෙනවා. ඉතින් ඒ කාරණේ එක්කලාගේ නම් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර ඒක වෙනසක් ඇති වෙන්නේ නැහැ. අපි හිතා ඉන්නේ ලෝක සම්මතියේ මාතා පිතරෝජ සංනිපාතා කියන එක නෙමෙයි උතන කියවුවේ. ඒක ඔක්කු වෙන කතා දෙයක් තමයි. දැන් ඒ කතාවෙන් මෙන්නම තවත් තියෙන කතාවක් නැබ පිරිමැද ගැප් ගන්නලා ගියා කියලා මාතාංග පඬිතුමනි. තමන්ගේ භාර්යාව තමා තනි වෙලා ඉඳින් හින්දා තමාට තමාගේ දරුවෙක් ලබා දීලා යන්න ගෝ යනවා. එතන මාතාංග පඬිතුමනි යම්කිසි ඍද්ධි බලයක් ලැබුව කෙනෙක් යන්නලා දී. නැබ පිරිමැදලා ගැප් ගන්නලා ගියා සංවාදයක් තිබුණා. ඒ මාතා පිතරෝජ සංනිපාතා කියන එක එතන සිද්ධ වුණා. එහෙමත් තියෙනවා. ඉතින් ඒ කියන කතාව වලින් පෙන්නන්නේ ඒ හේතුකාරකය මතු කරගන්න. එහෙම යම්කිසි ක්‍රම තියෙනවා. ඕකෙදි අපි නොහිතන පැත්තක් තියෙනවා. අපි හිතාගන්න බැරි පැත්තක්. මේ විශ්වයේ ගමන් කරන කිරණ කොටසක් තියෙනවා. දැන් අපි හිතමු කොහොම හොඳට ඔප්පු කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි අපේ මේ කොහෙද කලුකල් වෙන හාමුදුරන්ගේ අර හඳුන් හෙප්පුවේ හඳුන් කරන වෙන ධාතුන් වහන්සේලා වැඩීම. ඔක්කොම වහලා හඳුන් හෙප්පුවේ තියෙන ඒ වගේම ලෝහ හෙප්පුවේ වහලා තියෙන කරඬු ඇති. ඔකට ඇතුළට වදිනවා ඒක දිවෙලත් යනවා. තනිය බලනවා. කොහොමද ඇතුළුනේ කොහොමද කියන්නේ? දැන් අපිට හිතාගන්න බැරි දෙයක්. මේක গুপ্ত දෙයක් හැබැයි මම කියනවා එක සිද්ධිය. වැඩි නම් සිද්ධ වුණා. නමුත් ආධ්‍යාත්මික වශයෙන් එක් කරා ශක්තිය ක්‍රියාත්මක වුණා. මම මේ කටයුතු කරන එක් කාලයක දරුවෙක් ලැබෙන්න බලාපොරොත්තු වෙමින් දරුවෙක් නැති නිසා ඒ ගෑනු කෙනෙක් සිතාන්තිය කරගන්නවා. මම අධිෂ්ඨානය කරලා ඉතින් මෙහෙම කරනකොට එක්තරා විදිහක සුන්දර ජීවි බලයක් අපේ ඇඟින් ඇදිලා මට පේනවා න්‍යා ඊතලයක් එනවා කියලා ගැබල ගියා. දැන් මම අහලකටවත් හිතුවේ නෑ වගේ ඉන්නවා. එහෙම සිතාන්තියක් කළේ. මේ ශාරීරික ශක්තිය ගියා මෙහෙම විහිදෙව්වා. මේක ටික වෙලා කරගෙන මම දැන් නිකන් හරි ඊගහට පුංචි ඉස්නේ ගහන පුංචි වස්තුව අපේ ඇඟෙන් ගිහලා කැපෙනවා. දැන් ඔය ඉන්නේ හිටිය. ඔව්. මේ ශාරීරික මම දැන් මට දැනුණා මේ යටි බලේ පැත්තේ. බොහෝම ඇහෙද පේන දෙයක් මේ මරසලා එක දකින්න. ඊගහට කිස් ගාලා ගෙන අර බලය තුලට ගියා. පස්සේ බලන්න දෙයක් ගන්න ගැප් ගත්තා. දැන් ඉතින් අර ඔය කතාවේදී මම දැක්ක විදිහට සිද්ධියක් කියන්නේ මොකද්ද? විද්‍යාව හොයන උගත්. නමුත් අතිශයින් පැත්තක් තියෙනවා. ඕවර එක කාරණයක් වෙනනම් තමයි මම කිව්වේ. අර කියන මේ ධාතුන් වහන්සේ නම. අර කරඬු ඇතුළට ගණීපාවනේ යන බාට අද තොප් වෙලා තියෙන අපි දැක්ක අත්දැකීමක්. ඒ ධාතුන් වහන්සේ කරඬුවෙන් අහකට යනවා. අර ඔක්කොම වහලා තියෙන ලෝහ කරඬුව එහෙම තියෙන්නේ. එහෙනම් යම්කිසි ඊර්ති බල ශක්තියක තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. නැමෙ කර්ම ශක්තිය ප්‍රධාන වූ. ඒ ශක්තියේ බලය තියෙනවා. ගණීපාන වස්තුවක් නමුත් යම් ආකාරයෙන් යවන්න පුළුවන් යම් තැනක. ඔය පිළිවන්ත සිද්ධ වෙච්ච ඇඟරවත් අත්වතිය ඈතකින් අද ශක්තියකින් මෙහෙම දෙයක් වෙච්ච සිද්ධියක මානසික වශයෙන් මම දැක හේවුත් ඒකේ ලෞකික ප්‍රතිඵලයක් වශයෙන් දරුවේ බිහි වෙච්ච හේවුත් ගැන මම ඔය ඔක විචිතර සිටිවිසිද. ඒ ගැන මට ඉතින් හැබැයි හම්බුනේ මම ඒ ගැන දෙගැප් ගැත්ත කියලා දැනගත්තා මිසක් මම ඊට පස්සේ ඒ ගැන හෙවි වැළුවේ නැහැ. මොකද කොහොමද කියන එකක් මම ඒක හෙවි වැළුවේ නැහැ. නමුත් ඕකෙන් මම එකක් දැනගත්තා. අර බුද්ධ වදනයක වැදගත් දෙයක්. දර්ශනයේ ශ්‍රවණයේ ගැප් ගන්නකොට මේ කර්ම බලවේගයන්ගේ ක්‍රියාකාරීත්වයේ මේ අන්තරාභාවික අවස්ථාවේ කර්ම ශක්තියක් එකයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට අවශ්‍ය කරන ශක්තිය යම් යම් අවස්ථාවල. එවන් ක්‍රමෝණි හැදලා යන්න පුළුවන්. එහෙම ක්‍රම තියෙනවා. මේක හිතා ගන්න බැරි කුදුම සිද්ධියක්. නමුත් වෙච්ච සිද්ධිය. අන්න ඒ වගේ අවස්ථාවක් සම්බන්ධ වෙනවා. ඔය වගේ තව වැදගත් අවස්ථාවක් මම කරගුවා. නමුත් මේකයි හේතුව. ඒවා ඒ අවස්ථාවේ ආවට මට නැවත නැවත නිර්මාණය කරලා මගේ සංස්කාර වශයෙන් නිර්මාණය කරලා මම කරන්නේ. නමුත් වෙච්ච දේවල් තියෙනවා. එක අවස්ථාවක එක මිනිසෙක් අසනීපයකට ඇවිදලා එයාගේ ශරීරයේ යම්කිසි මේ ලේ ධාතු වල සම්බන්ධ වෙච්ච නහරවල හිම බැඳීමක් ගැන මට වැටුණා. එයාගේ යම්කිසි ආකාර රෝග ලක්ෂණයක් බලනවා. මෙයාට කිව්වා ඇඹුල් පහ බෝතල් තුන් කාලක් අරන් ඉන්න කියලා. පස්සේ මෙයා ඒකත් අරගෙන ආවා. මං ගෙදර ඉන්න දවස්වල ඉච්ච වැඩක් වෙයි. 1980 කණන් වල විතර ඉච්ච එකක්. ඔය අවස්ථාවේදී ඇඹුල් පහ ටික මේ සිගාන කර දාලා එහෙම තියලා. එහේ පැත්තක අර වගේ ඒ පුතු එයා ඉඳගෙන ඉඳලා. දැන් මගේ අදහසක් ඇවිදලා මගේ අදහස කියනවා මිසක් මං හිතලා මට ඕනෙවා කියනවත් නෙමෙයි. දැන් අද මෙච්චර කාල දැකේ නැති අලුත් ඉන්ජෙක්ෂන් ක්‍රමයක් තියෙනවා කියලා. එයා රින් ඉච්චලා කිව්වේ. දැන් සේලා ඉන්ජෙන ක්‍රමයක් තියෙනවා. ඉන්ජෙක්ෂන් කටුවක් ගහලා බෝතලයක් එල්ලලා එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ සියලු ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයෙන් යන සේලා ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා කියලා. එයා මොකද මේ දෙන්නේ මේ ඇඹුල් පහරි කියලා ගැඟර දෙනවා. දැන් මොනවා සම්බන්ධයක් නැතුව. දැන් එහෙම කියලා මේ චෙක් කරපු එක්තරා කවි වාගයක් ආවා. ඒ කවි වලින් මෙහෙම කරනකොට මට දැනෙනවා නිකන් යම්කිසි මේ කාණ්ඩමක් බැහැගෙන ගිර වුණා වගේ. මේ වොලි බෝලයක් තරම් ප්‍රමාණයට එක්තරා කාණ්ඩම් ගුලියක් එකේ තැන්පත් වුණා අර මේ ඇඹුල් පහ හදු පිට. දැන් අත මෙහෙම තිබ්බොත් අත අහගෙන විදි වෙනවා ඒ කාණ්ඩම. මේ කාණ්ඩයේ කාණ්ඩම. දැන් කිව්වා එහෙනම් දැන් ඇස් එක පියා ගන්න කියලා. දැන් මේ අලුත් හේලයින් ක්‍රමයක් කියලා. ඊළඟට මේ මෙහෙම අධ්‍යය කරලා ඒක තදකලා. අර කාණ්ඩම් ගුලිය වගේ දැවුන එක මේ අත් දෙකේ මෙහෙම කරලා ඉතින් එහෙම තදකලා අර මේ ඇඹුල් පහ තුන් කාලා දාව ටිකාල. මෙහෙම පාත්‍රම තදකලා දැන් ඇස් හරින්න කිව්වා. දැන් මේ වැඩි ඒ වෙලෙම ඇස් පියාගෙන ඇස් හරියා විනාඩියක් ගියා. ඇස් පියා ගන්නවත් එක්කලා මෙයා එකපාර නිකන් මූණ ඇඹුල් කරගෙන ඇඟ හිරිවැටලා ගියා වගේ එහෙම නිකන් වෙවුලුවා එකක්. මොකද වුනේ? මම මුළු ඇඟ නිකන් අමුත්තක් ඇතුළු වුණා වගේ දැවුනා. මකද දැන් නේ ඔයා මම කර කොච්චර දැම්මද දැන් ග්‍රහබෝතන් තුන් කාලක් කියනවා. එහෙනම් දැන් බලමු ගියාද නැද්ද කියන එක අතමිනිය ඔකලා ගත්තා. ගත්තා සිගාර විතරයි. ඇඹුල් පහ තුන් කාලේ වෙච්ච දෙයක් නෑ. අදෝක කරන්න පුළුවන් නම් එහෙම අදත් ලෝකේ මහ පුදුමයි. නමුත් එහෙම එකක් ආවට මම දන්නේ නැහැ කොහොම ආවද කොහොම කිරුණාද කියලා. ඒක මට කරන්න පුළුවන් කිසි අවිඥාවක් නෙමෙයි. හැබැයි ඔය විලා තියෙන්නේ පහු කාලයක ඔහොම කරලා පෙන්නන්න පුළුවන් අවස්ථාවක් එනවා කියලා අත්දැකීම. ඊට පස්සේ සිගාන අරගෙන මෙන්න මෙහෙම කරලා ඉතින් හැලුවාම බිඳු හතරක් විතර බිවට වැඩි. ඊට ඇඹුල් පහ උපදස් තුන් කාලේ වෙච්ච දෙයක්. එන ඇඹුල් පහ මං ඉතින් මම ප්‍රශ්නයක් කරනවා. ඒ ඇඹුල් පහ වලට මොකද වුනේ? කොහොමද ඒක කියන්නේ? ඒක එක්තරා ශක්තියක් බවට පත් වෙලා ශක්ති තරංගයක් වගේ එයා ගැකට ගියා කියලා මට අදහස් ආවා. ඒ වැඩේ කරනවා කොහොම හරි හරියට මේ කිව්ව විදිහට. ඉතින් ඒක තමයි කියන්නේ. දැන් ඔයගේ කතාවල්දී එහෙම ක්‍රම තියෙනකොට මලත් ඉන්නේ සැකයක් හිතන්න දෙයක් නැහැ. දැන් ඒ කියන්නේ මේ අවස්ථාව හොඳටම පේනවා ඇඹුල් පහ බෝදා තුන් කාලක් මාට පෙවුනේ නැහැ. අතරින් ගියා. නමුත් එයාගේ ඇඟට යම් කීයක් ඇතුළු වුණා. එයාගේ ලිරිතින් අසරිපෙස් වුණා. එතකොට මෙතනින් පේනවා ඇඹුල් පහ බෝදා තුන් කාලක් මේ මේ ගුවන ගුවනි වාතය අතරින් නොපෙනී තව කෙනෙක් ඇඟට ඇතුළු කරන්න පුළුවන්. ශබ්දයෙන් හෝ යම් කිසි ජීව වීදියක් ශරීරය ඇතුළු කරන එක වැඩක් නෙමෙයි. ඒකත් මාතා පිතරෝ සංජීපාත් කටික කාරණේදම ඔප්පු කරන දෙයක්. ඒක සංවාහයක්ම අවශ්‍ය නැහැ. මාතා පිතරෝ සංජීපාතා කියන එක සිද්ධ වෙයි. ඒවයි ක්‍රමදී. ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් යම් කිසි හරකෙක්ගෙන් සුක්‍රාණුවක් අරගෙන ඒක අරගෙන නම් අහක කලලයක් හදලා යම් කිසි වැසියාගේ බඩේ දැන්පත් කරන්නත් පුළුවන් කඩ උඩ හදන්නත් පුළුවන් අද එකක් දැකලා තියෙනවා. හැබැයි ඒකෙත් සිද්ධ වෙනවා එක දෙයක් මාතා පිතරෝ සංජීපාතා කියන එක මොනවා හරි ක්‍රමයකින් සිද්ධ වෙනවා. මාතාපිතරෝද සංනිපාතා කියන්නේ ඔය කියනා වූ විදිහේ කාම සම්බන්ධයක්වත් එහෙම නැත්නම් යම් කිසි ආකාරයක ඔය කියන කාම මෛත්‍ර සිද්ධියක්වත් සිද්ධ වෙන්න අවශ්‍ය නැහැ. ඒකද මේ මාතාපිතරෝද සංනිපාතා කියන්නේ. ඒ මෞගයෙන් නෙගටිව් වෙයි තු බියගෙන් නෙගටිව් වෙයි යම් කිසි රසායනයක් ඇද්ද. ඒක යම් විදිහකින් ඉරතුනොත් ඔය කියන මාතාපිතරෝද සංනිපාත. ඒ තමයි එතන පෙන්නන්නේ. ඒක තියෙන නිසා ගැප් ගැනීමට අවශ්‍ය කරන මූලධර්ම සකස් වීමයි වෙන්නේ. ඉතින් ඒක ඇත්තට ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට අපි ඔබ දැනගන්න ඕනේ ඕවයි ක්‍රම තියෙනවා. දැන් ඉද්දිබලයේ කියන ඇත්ත නම් ඕතරම් දේවල් එහෙම නිෂ්පාදනය කරන්නත් පුළුවන්. එහෙම කියලා කරන්න බලයක් තියෙනවා. ද්‍රව්‍ය වස්තුවක් යම් දෙයක මේක රත්තරන් වේවා කිව්වොත් විදුරු රත්තරන් කරන්නත් පුළුවන්. ඉතින් එහෙමනම් ඉබඳවන්නා වූ ශක්තියක් ඇතිව නිර්මාණය කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. කරලා තියෙනවා. මේකෙන් පෙන්නන්නේ ඒ අවශ්‍ය කරන මාතෘ පීතෘ කියන දෙන්නගෙන් ඇතිවෙච්ච යම් කිසි රසායනයක් සකස් විය යුතුද. ඒක සකස් වීම මාතාපිතරෝද සංනිපාතා. ඒක එතන සිද්ධ වෙනවා. හැබැයි ඒක සිද්ධ වුණත් ඒ අවශ්‍ය පරිසරය හැදුවාද? ගන්ධබ්බවට අවකන්ති හොන්ටි කියන ගන්ධබ්බයේ පැමිණීම සිද්ධ විය යුතුද? ඇතුළු විය. අන්න ගන්ධබ්බයක ඇතුළු වෙනවා කියන තැනදී අපිට ගන්ධ වෙනවා මොකද ඒ ගන්ධබ්බය. එනහර අතරක් තියනවා කියව කාර්ණිය උතර පේනවා. හතර පැහැදිලි. ඒ වගේම ඔය වච්චකොත්ත පරිබ්‍රාජික බුදුරජාණන් වහන්සේලාම කරපු සාකච්ඡාවක. ඒ වෙලාවෙත් වච්චකොත්ත පරිබ්‍රාජික අහන. ස්වාමීනි මේකයක් අත්දැකියා. මතු කයකට ගියේ. මේ අතර මේ සත්‍යය කුමක් උපාදානය කරගෙන ජීවත් වෙනවද? වච්ච මේකයක් අත්දැකියා මතු කයකට ගියේ. ඒ අතර තණ්හාව උපාදානය කරගෙන ජීවත් වෙන එක බුදුරජාණන් හතර පැහැදිලි පිළිතුරක්. වච්චකොත්ත සූත්‍රයේ ඔබ තියෙනවා. නම් මේකයි අත්හැරලා මතු කයකට ගියේ නැති අතරක් තියෙන බව. සූත්‍රයේ හොඳට පැහැදිලි ඔප්පු වෙනවා. ඔව්. පටිපටි දෝ කියන්නේ එහා ගිහිලා පිළිදියා කියන එකයි. පත්තිහි උපට්ඨිත වූ. පටිපටි දෝ. ඊට ගැලපෙන්නා වූ පත්තියද උපට්ඨිත කියන ආසන්නයේ පිළිදියා කියන එකයි. ඒතර මේ ගන්ධබ්බ කියන වචනේ විතර ගන්ධයේ එල්බගත්ත නිසා ගන්ධබ්බ කියන එය ගන්ධය කියන්නේ දුස්සීල දුර්ගන්ධය හෝ සීල දුගන්ධය කියන මේ දෙකම ගන්ධය. ඕ දුස්සීල හෝ සුසිල්. ඒ කියන්නේ ඒක එල්බ ගැනීමර කියන කෘෂ්ණාවේ එල්බ ගත්තා කියලා. තණ්හාව උපාදානය කරගෙන ජීවත් වෙනවා කියලා. අන්න තණ්හාව උපාදානය කිව්වේ ඒකයි. ඉතින් ඊතර ඒ උපාදානය කරගෙන ජීවත් වෙන කාලයක් තියෙනවා. අර කියන අවස්ථාව තමයි අතර අවස්ථාව. අතරක් තියෙන බව ඔප්පු වෙනවා. අන්තරාවද බුදුරජාණන් වහන්සේ චතුූපපට්ඨ ඥානීය ලෝකයේ වන්න වේලාවෙදි දැක්කා කියලා පෙන්නනවා හතරමන් සංධියක උඩුමහල් තලයක ඉඳලා බලනකොට හරියට මේ පාරේ ගමන් කරන මිනිස්සුයෝ පාරෙන් ගෙවල් වලට යන අය, ගෙවල් වලින් පිට වෙන අය, නැවත පාරට එන අය, නැවත ගෙවල් වලට ඇතුළු වෙන අය යම්සේ. ඒ වගේම මේ භවීන් භවයේ සැරිසරන මේ ලෝක සත්‍යම අපි දැක්කා. ඔව් දේව සූත්‍රයේ තියෙනවා. ඒතර ගේ කියලා හැඳින්වෙන්නේ මොකද්ද? මේ ගෘහයේ කියන ශාරීරිය. ශාරීරියද ඇතුළු වෙනවා, ශාරීරියෙන් පිට වෙනවා. මේක දැක්කයි කියන්නේ. එතකොට ඒ වගේ කුමරෙකුගේ හෝ කුමරියකගේ විඥානයක් මවකුසට ඇතුළු වේද? දැන් මෙහෙම කතාවකුත් දේශනා කරලා තියෙනවා. සංකාරපත්‍ය විඥානං කියන ඉස්තාලේ විඥානපත්‍ය නාම රූපං කියන මේ සිද්ධි අපි අර කිව්වේ පටිච්චසමුප්පාදයේ තියෙනවා කියන සූක්ෂම පටිච්චසමුප්පාදයයි. ඒ වගේම විතර වශයෙන් කරන්න පුළුවන් ඊට එයි සකස් වෙන පටිච්චසමුප්පාදය. අන්නේ පටිච්චසමුප්පාදයේ මේ සංකාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං කියන තැනක් විග්‍රහ කරනකොට විඥානීය මවකුසට ඇතුල් වුණොත් නාම රූපයක් හදගන්නවද නැද්ද කියලා අහුවා. ඒ විඥානීය මවකුසේ ඉවත් වුණොත් මව ගැබතුල නාම රූපයක් වැඩෙනවද? ආනන්ද හඳුනගින් පුදුරණාගේ අහපු දෙයක්. අන්න එතන විඥානීයයි නාම රූපයයි කිව්වේ කොහොමද කියන එක එතන විග්‍රහ වෙනවා. ඊට පස්සේ විඥානීය ගමන් කිරීම ගැන පෙළෙනවා. රූපෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරෙන්තරෝ විඥානීයක ගමනක් හෝ ඉදීමක් හෝ වැඩිවීමක් හෝ චුතියක් හෝ නොකියෙමි. නම් විඥානේ නිකම්ම යන්නේ නැහැ. විඥානයක් මෞගුදට යන හැටි. ඒතර ඒ වගේම ඒක ගිහිල්ලා පිටතට හේතුවක්. ඒ වගේ විඥානේ අහකට යන හැටි. පින්නා තියෙනවා. එහෙනම් යන විඥානේ කියන්නේ මේ ලෝක පටය වදිනේ කරපු කතාව. ඒතර ඒකේ නියම සිද්ධාන්තය මොකද? විඥානේ කියන්නේ ඇහිවිය ගහන මොකද කියනොත් ඒක බිඳිලා ඉවරයි. අම මේ විඥාන පරම්පරාව. ඒතර ඒක ගිහිල්ලා මෞගුසට යන හැටි, මෞගුසේ ඉවත් වෙන හැටි, නාම රූපය මෞගුසේ දින වැදෙන හැටි. ඉවත් වුණොත් ඒක එතන නවතින හැටි හොඳට පැහැදිලිව විග්‍රහ කරනවා. ඉන් අන්න ඒකෙන් පෙන්නනවා එතනත් පේනවා. මේ යන්නේ කෙනෙක්ගේ සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඔයගේ සූත්‍ර කීපයකම පෙන්ලා තියෙන හැටි. වෙන ඔය විදිහට යන්නේ නැති කෙනෙක් ගැන. ඒ වගේම මහ බෝසතාණන් වහන්සේ මෞක්ෂ පිරිසිදු ගැනීම ගැන කියවෙනකොට පෙන්නනවා. තෞතිසා දිවිලොවින් චුත වෙනවා. ඇයිදලා මෞක්ෂර ආපු හැටි. සුදු ඇත් පැටි නිලු මලක් අරගෙන ගැබවලි කරගෙන ගැබර ඇතුළුනා සීනියක් දැක්ක කියලා. ඒ සීනිය පෙන්නන්නේ උන්වහන්සේ පිනිපිනීම ඇවිදින්න ගැබර ඇතුළු වෙච්ච එක. දැන් මේ වගේ කාරණා බොහෝ වෙයින් පෙන්නනවා. ඔය කියන අවස්ථාව අතරක් තියෙනවා. සූත්‍ර පිටකේ බොහෝ සූත්‍රවල කියවෙනවා. ඉතින් ඕක තේරුම් ගන්න බැරුව අභිධර්ම පිටකේ වැරදි කියලා කියන්නේ සූත්‍ර පිටේ ගැලපෙන්නේ නැහැ කියන්නේ. ඕක තේරුම් ගන්න බැරුව. එතකොට යම් කිසි කෙනෙක් යම් තැනක උපදීම ගැන කියනකොට ඕක කිසිම ප්‍රශ්නයක් පැටලෙන්නේ නැතර නේ. කතංච වික්කවේ ජාති. මං ජාතිය කියන්නේ මොකක්ද? යම් තේසං තේසං සත්තානං ධම්මා ධම්මා සත්තනිකායි. ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති කන්දානම් පාතු බාවෝ ආයතනානම් පරිලාභෝ අයමුච්චති වික්කවේ ජාති. මේ කාරණා හයක් වෙන්න. ජාතිය කියන කාරණේට ගැබ්බෙච්ච අවස්ථා හයක මං පිළිදෙන්නේ. ජාති කියන පළවෙනි අවස්ථාවක් ආවා. මෙන්න චුටිපටිසන්ධි අවස්ථාවකදී ජාති කියන ලෝක. සංජාති කියලා හිතන් කිව්වේ චුටිපටිසන්ධි අවස්ථාවේදී පහළ වෙන්නේ කර්මජ කය. කාය දසක, භාව දසක, වද්දු දසක කියන පරමාණු තුන කර්මජ බලයෙන් පිහිටලා සකස් වෙනවා. අන්න ඒකයි පටිසන්ධි අවස්ථාවේ සකස් වෙන්නේ. සංජාති කියලා කියන්නේ. ඒකෙන් චක්කු දසක, රෝධ දසක, ගාන දසක, ආජීවන්නාව තවත් දසක කියන එකතු වෙලා සම්පූර්ණ වෙච්ච සංජාති කියලා. මෙන්න අර කියන අන්තර අර භවිකය කියලා කියන හිතෙන් ඒක අවස්ථාව සංජාති අවස්ථාව. ඔක්කන්ති කියන්නේ අන්නේ තමයි බලකට යන්නේ කොයි විදිහට. අබිනිබ්බති කියන්නේ බඩ ඇතුලේ අර කලල රූපයේ බදලා වැඩෙන වෙලාව. කන්දානම් පාතු භාව කිව්වේ ඉස්කන්දයන්ගේ 15 වෙනි. ආයතනානම් පටිලාභෝ කිව්වේ අසකන්දි වෙනස් ශරීරයේ 15 වෙනි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒවට නැවත වාරයක් ලැබෙන්න ප්‍රතිලාභී දෙච්ච වෙලාව. මහන්නේ මෙන්න මේ කට ජාතිය කියන්නේ. ඔය අතන ඔක්කොම තියෙන ජාතිය. නම් භවපත්‍යා ජාති කියන සිද්ධාන්තය වෙන හිද්දුව. භවයයි ජාතියයි කියන එක හැම මොහොතකම එකිනෙකට සම්බන්ධයි. එතන මේ යන අවස්ථාවේ ජාති කිව්ව තැන තමයි චුති පරිසන්දි කියන අවස්ථාව. සංජාති කියන්නේ අන්නර අන්තරාභික අවස්ථාව. ඔක්කන්ති කියන්නේ යතමයි ගැබකට යන්නේ. අවිනිබ්බති කිය ගැබ ඇතුලේ දරුවා හකස් වෙන අවස්ථාව. කන්දාන පාදු ගාව කිය ස්කන්ධයන් පහළ සම්පූර්ණ වෙච්ච අවස්ථාව. බිහි වුණාට පස්සේ ඇතන රූපේ කන්දහබ්ද යන ආයතනන පටලාව. දැන් ජාතියක් නැවත දැක්කා. ලෝක සම්මතියේ කෙනෙක් මැරිලා ඊට පස්සේ යම් ජාතියකට යන අවස්ථාව ඔයගොම ඒ කාරණා දිගේ යුතුයි. ඔය සියු විග්‍රහය. දැන් ඔතනින් අපි දකිනවා ඔක ඔප්පු කරන්න පුළුවන් ධර්මයේ දන්න. අවසාන මරණාසන්න මොහොතේ චිත්ත වීතිය කියලා යෝගර පොත්වල සඳහන් කරලා තියෙනවා. කොයි විදිහේ හරි යම් කිසි විදිහට චුත වෙන අවස්ථාවක් ලඟ වුණා. අන්නේ චුත වෙන අවස්ථාව ලඟ වෙනකොට ඒ චුටි චිත්තය හටගන්න චිත්ත වීතියයි මේ කියන්නේ මරණාසන්න චිත්ත වීතිය කියලා හඳුන්වනවා. ඔන්නේ චුටි චිත්තය හට ගැනීමට යම් කිසි භවයකින් ගිහිලා ඒ භවයෙන් චුත වෙන්න කියනන අවසානයි. අන්නේ එතෙන්දි මේ චුතියට හේතු වෙන චිත්ත වීතිය හටගන්නවා. මෙන්න මේ හටගන්න චිත්ත වීතිය හටගන්නකොට ඕක දැන් අර පොතල කියන්නේ මරණාසන්න චිත්ත වීතිය කියලා. කොමාරි ප්‍රතිසන්දි චිත්තයක් හට ගැනීමට හේතු වෙන්නා වූ චුතිය හට ගන්න හේතු වෙන චිත්ත වීතිය. මේ චිත්ත වීතිය හට ගන්නකොට මේක හට ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ වගේම රූපාරම්මණයක් හෝ සද්දාරම්මණයක්, ගන්ධාරම්මණයක්, රසාරම්මණයක්, පොට්ටබ්බාරම්මණයක් කියන මේ ආරම්මණ පහකින් හෝ ධර්මාරම්මණයකින් හෝ මේ පහකින් අපි පංචාරම්මණයකින් ගත්තා. මේ එකක් ආරම්මණයක් කියලා හිතන් යම් කිසි චිත්ත වීතියක් හට ගන්නකොට චිත්තක්ෂණ 17කින් යුද්ධ චිත්ත වීතිය කරගන්න. මෙන්න මේක තමයි මරණාසන්න චිත්ත වීතිය කියලා හඳුන්වලා තියෙන්නේ. ඒ චිත්ත වීතිය ආරම්භ වෙනකොට එතෙක් ආපු චිත්ත වීතියින්ගේ නව චිත්ත වීතියක් ආරම්භ කරන්න අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද කියලා චිත්තක්ෂණ තුනක් ගත වෙනවා. චිත්තක්ෂණ 18 චිත්ත වීතිය ආරම්භ වෙන්නේ නැහැ. පංචද්වාර වජ්ජන කියන ආවර්ජන චිත්ත වීතිය අපි. ඒ වගේම චක්කු විඥාන කියලා එහෙන් ගත අරමුණ කරෙන්නම් යකී චක්කු විඥානකේ චිත්තයක් වෙනවා. සම්පටිච්ඡන සංකීර්ණ වොත්තපන කියලා චිත්තක්ෂණ තුනක් යනවා. දැන් චිත්තක්ෂණ හතක් ගියා. ජවන 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 කියලා තව චිත්තක්ෂණ පහක් වෙනවා. දැන් චිත්තක්ෂණ 13ක් ගියා. 14 වෙනි චිත්තක්ෂණේ ත්‍ුතිය, 15 වෙනි චිත්තක්ෂණේ පටිසන්ධි. තව කිත්තේ විදිහේ චිත්තක්ෂණ දෙකක් කිත්තේ විදිහේ සම්පූර්ණ වෙලා ඉතුරු. භවංග භවංග කියලා දෙකක් ගිහිල්ලා කිත්තේ විදිහේ සම්පූර්ණ වෙලා. චිත්ත වීර්යයක් සකස් වෙනකොට යම් හර්ධ රූපයක් ඇති කරගෙනයි සකස් වෙන්නේ. හෘද රූපයක් ඇසුරු කරගෙන චිත්තක්ෂණ 19ක චිත්ත වීදියක ආවද? ඒක හෘද රූපයකට ආවද? හෘද රූප දෙකක් හෝ චිත්ත වීදි දෙකක් හෝ එක හතරේ 15 වෙන එකේ නියමයක්. එහෙනම් මරණාසන්න මොහොතේදී මැරෙන්න ඉස්සෙල්ලා චුත වෙන්න ඉස්සෙල්ලා චිත්ත වීදිය හදවත ඇසුරු කරගෙන හෘද රූපය ඇසුරු කරගෙන 15. හෘද රූපය කියන්නේ මේ හදවත කියන්නේ මේ මිටක් පමණ තියෙන එක නෙමෙයි. ඒක හැඩ පෙනෙන එකක් නෙමෙයි. ඒ තරම් අති සියුම් එකක්. එහෙනම් මෙන්න මේ හෘද රූපය පහළ වෙච්චාම අවසාන හෘද රූපයේ මිනිහෙක් වෙලා ඉඳලා මැරෙන්න ඕනෙම නෙකේ චිත්ත වීදිය. මේ චිත්ත වීදිය පහළ වෙනකොට හදවත ඇසුරු කරගත්ත චිත්ත වීදිය හෘද රූපයේ ඉවර වෙනකන් තියෙන හදවත ඇසුරු. එහෙනම් 13 වෙනි චිත්තක්ෂණයේ ෘතිය 14 වෙනි එක ප්‍රතිසන්දිය කියලා ගියා නම් එහෙනම් 14 මේ ෘතිය 15 ප්‍රතිසන්දිය කියලා ගියා. 16 18 චිත්තක්ෂණ දෙක බවාගෙන එක හෘද රූපයේ මෙහෙ බපු වෙනවා. එහෙනම් චුතුනේ ප්‍රතිසන්දියේ මෞගබකද? නෑ මැරිච්ච දෙනු. මරුණේ කෙනා මරණ දෙලමයි චිත වෙලා ප්‍රතිසන්දිය ලබන්නේ. ඒ චිත වේදියමයි. එහෙනම් ඕකෙදි වෙන්නේ නෑ ප්‍රතිසන්දියේ මෞගේ ගැමෙන් ගන්න දෙයක් නෑ. පටිසන්ධියට අවශ්‍ය කරන්නේ කර්ම බලය පමණයි. පටිසන්ධි කනේ විපාක ආභ්‍යාගතානම් කටත්තාදී රූපානම් කම්මපච්චේනපත්ති. කර්මය පත්‍ය කරගෙන. පටිසන්ධි මොහොතේදී විපාක ආභ්‍යාගත කටත්තාදී රූප. කර්මපත්‍යෙන් පහළයි. ආභ්‍යාගත විපාක කියලා හිතන් කියන්නේ. යම් කිසි විපාක හිත කටත්තාජ රූප කිව්වේ ඒක රස කර්මජ රූපේ. අන්නර කර්ම ශක්තියෙන් පහල කරගන්න. දැන් මව්වැබකට යන්තර පෙන්නන්නේ ඔක්කන් තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සාජාතපත්තේන පත්තේ. දැන් ඔක්කන් තික්කනේ කිව්වේ මව්වැබට යන්නේ නෑ. නාම රූපං අඤ්ඤමඤ්ඤං. දැන් නාම රූපයක් මෙතන හැදිලා. අර කිය අන්තරබවි කියගෙන යන ගන්ධබ්බයයි. බඩැතුලේ කලල රූපේ තියෙනවා. කලල රූපය කියන නාම රූපයේද මේ නාම රූපයේ එකින් එක සම්බන්ධ වෙලා හිටන් සහජාත ප්‍රත්‍යයෙන් සම්බන්ධ වෙලා හටගන්න. සහයෙන් ජාත වෙලා සහයට සම්බන්ධ වෙලා හටගන්න ඔක්කාන්ති විලාක. කොයි විලාවත් ඔක්කාන්තික්කනේ විපාකාභ්‍යාගතන කටත්තාදී රූපාණක ධර්මයේ සඳහා වෙලා. පටිසන්ධික්කනේ නාම රූපා කියලා සඳහා වෙලා. ඔක හොඳට පැහැදිලි. එහෙනම් පටිසන්ධි අවස්ථාවේදී කර්මජ රූප ක්‍රියාත්මකයි. අභ්‍යාගත විපාක හේවත් විපාක හිද එතන ක්‍රියාත්මකයි. විපාක හිදත් කර්මජ රූපත් පමණයි පටිසන්ධි මොහොතේදී සම්බන්ධ වෙයි. මෞග්‍යබර තමයි නාම රූපයන් සාජාත්පත්යෙන් පත්‍යවීම උකාන්ති අවස්ථාවේ සම්බන්ධයි. හොඳට පැහැදිලිව තියෙනවා මෞග්‍යබර කියන්නේ උකාන්තියයි පටිසන්ධි කර්මජ වහට ගන්නයි කියන හොඳ විග්‍රහයලා පැහැදිලි කරලා තියෙන දරුව. එහෙනම් අභිධර්මයේ වැරදිලා නැහැ. සූත්‍ර පිටකේ වැරදිලත් නැහැ. ඔය කාරණා දෙක හොඳට අපිට පැහැදිලි. වරද්දගෙන තියෙන්නේ පටිසන්ධියේ මෞග්‍යබේ කියලා ගත්ත එක. දැන් පටිසන්ධි ඔය වැරදි එකේ ගත්තොත් විශාල ප්‍රශ්න ගොයකට මුහුණ දෙන්නේ. අන්න ඒකයි අභිධර්මයේ බොරු කරන්න. තමන්ගේ වැරදි දෘෂ්ටිය හදාගන්න බලන්නේ නැහැ කොතෙන්ද බොරු වුණේ කියලා. ත්‍රිපිටකේ බොරු කරන්න කියන සමාන විනාශ වෙනවා. අපිට වැරදි දෙන හරියට හොයාගත්තා නම් කිසිම වැරදක් ත්‍රිපිටකේ නැහැ. අභිධර්මයේ වැරදි කියලා ගන්න බෑ. සූත්‍ර පිටකේ අපි පිළිගන්නේ අභිධර්මයේ පස්සේ හදාගත්ත එක කියන්නේ ඔය හේතුව. කිසි දෙනෙක් වැරදීමක් සිද්ධ වෙලා නැහැ. එතන අපි අවධානය අපි දැනගන්න ඕනේ ඔය කර්ම වේගයේ ක්‍රියාත්මකින ආකාරය. දැන් අපිට මෙහෙම දෙයක් හිතෙනවා. එහෙම නැත්නම් අපිට පස්න වල මූල දෙන්න දෙනවා කියන්නේ මේකයි. යම් තැනක චුත වෙනකොටම යම් තැනක පටිසන්ධිය ලැබුවා. ඒක ගැබගෙන සිද්ධ වෙනවා. අපිට කපුටු වැඩ කරලා කපුටෙක් වෙන්න සිද්ධ වෙන ආකාරයේ හේතුවකින් කුත් මිනිසෙක් මල. හැබැයි මැරිච්ච වෙලාවෙන් පටිසන්ධිය ලැබුණා නම් කපුටු පටිසන්ධියක් ලබනවා. කපුටු බලකටයි යන්නේ. ඒ බලකිරි කියන බලි ඉන්න විලාවක් නැහැ. අර මාතෝ මිත්‍රෝච සම්නිපාතා මාතානි උදුනි හොන්ති ওই දෙකත් බලය ඇතුලේ හිටින්න වෙන්න ඕනේ. එතන කොහොමාර ක්‍රමයකින් වෙන්න ඕනේ. එහෙනම් බලි හැදෙන්න ඕනේ. මේ කපුරු විතර දාන කාලයක් තියෙනවා අවුරුද්දේ කාලයක්. හැමදාම විතර දාන්නේ නැහැ. නැහ කපුරු පැටි එක හැදෙන්න ඕනේ. මෙයා බලට ගිහිල්ලා පිළිහිඳ ගත්තා. බලට ගියානම් එහේ පිළිහිඳීමකට. එහෙනම් මොකද වෙන්නේ? කපුරු විතර දාලා පැටව විගලෝම් කාලේ එහෙම කප්පේ කෙලි දෙන මිනිහේ කේතුකාරකෙක් මලාරන් ගියම එයා කොහෙද උපදින? එයාට යන්න දෙයක් නැහැ. කවුරු බලේ වෙලේ හිටිය වෙලා නැහැ නේද? කවුරු පැටව කාලේ තව අවුරුද්දා බලා ඉන්න ඕනේ. කවුරු බලකට යාය මව්පිය දෙන්නගේ සංවාසය එකතු වෙනකන් ඉන්න ඕනේ. ඒක එක අවශ්‍ය හැදෙන එකක් ඉන්න ඕනේ. පිළියන විතර දාන්න ඕනේ. විතර වැරෙන්න ඕනේ. බල්ලු කැලේ යන කාලයක් තියෙනවා. බල්ලු පැටවට කාලයක් තියෙනවා. ඒ කාලේ තමයි බල්ලු වැටව ගන්න. බැලියු වැටව ගන්න. බල්ලෙක් කියලා උපදින හේතුකාරක කෙනෙක් පැටව දාපු කාලේ මාකේ කෙනෙක් එහෙම එහෙම ආශාරයක් එහෙම මේ මරණාගේ. දැන් එයාට නැහැ අපි බලු බලය. හැබැයි ලබනවුරු තමයි ආශාරය පල්ලාගේ පැටව මොලේ. එතකම මේ ත්‍රිපරිසන්දි අතර අතරක් නැත්නම් මරණගම බලේ නෝ. එයා එතකම කොහෙද? දැන් ලොකු ප්‍රශ්නයක් එනවා. නවීන විද්‍යාව හොයා ගැනීම වලත් මේක ප්‍රශ්නයක් වෙනවා. අද හොයලා තියෙන නවීන විද්‍යාව හොයා ගැනීම වලදී කෙනෙක් මැරෙනකොට අන්තරාභයත් වලට යම් කෙනෙක් යන හැටි විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා. දැකලා තියෙනවා. ආයෙත් පැතිලි ගොඩකට පත් වෙනවා උත්තර දෙන්න බැරුව. මොකද හේතුව? ධර්මයේ වැරදි අර්ථයක්වත් එකේ වරද. ධර්මයේ හරියට තේරුම් ගත්තා නම් ඔය සංජාති කියන අවස්ථාව තුළ අවුරුදු ගණනක් ඉන්න පුළුවන්. අවුරුදු 100 ගණනක් ඉන්නත් පුළුවන්. ඒක සීමාවක්. දවස් හතක් ඉන්නත් පුළුවන්. ඒ මොහොතේම සුළු වෙලාවක වෙන්න පුළුවන්. ඒකට ගැළපෙන පරිසරයේ හැදුනන කූහුන ඒ කර්ම බලවේගයේ ක්‍රියාත්මක කියලා ඊ අවස්ථාව ලබා දෙනවා. එහෙනම් ජාති අවස්ථාවේදී ප්‍රතිසන්දියෙන් කර්මජ රූපේ ලබලා සංජාති අවස්ථාවේදී කර්ම චිත්ත කේන්ද්‍රකින් හටගත්තා වූ රූපෙන් අර සූක්ෂම තත්ත්වයට පත් වෙනවා. ඔය ඉන්නේ එකනා තමයි කර්මජ ආහාරයෙන් ජීවත් වෙවි සුදු කාලයකින් ඉන්නේ. ඒ සුදු කාලය අපහා අන්න උකාති අවස්ථාව පිළිබඳ හේතු ආපු වෙලාවක කර්ම ශක්තිය මැදලා යනවා ඉවරයි. එතකොට මේ ප්‍රශ්නයක් නේ හරියටම සිද්ධාන්ති ධර්මානුකූලව ඔය අටි ධර්මයටත් ගැලපෙනවා සූත්‍රයටත් ගැලපෙනවා දසන ලෝක වෙනවා. මේ පටිසන්ධිය මෞගේ කුසේ කියලා ගත්ත වැරදි ආකල්පය නිසා ධර්මයේ විරුද්ධය කියපු නිසා තමයි මේ ප්‍රශ්නේ මතුවේ. බුදුරණන් වහන්සේ දේශනා නොකර උදෑ දේශනා කළා කියලා හඳ උදාහරණ කරලා. බුදුරණන් වහන්සේ සර්වඥා බුදුරණන් වහන්සේට වැරදීමක් පහළ වෙන්නේ නැහැ. අපිට වැරදිලා තියෙනවා අපි වැරද්ද හදා ගන්න ඕනේ මුතනත් වැරදුනේ කියලා. ඉතින් ওই කාරණේ සාමාන්‍ය කෙනෙක් කොහොමද නන්ද ආනන්ද වෛත්‍රි හාමුදුරන්ට විසඳන්න බැරි වෙනවා උන්වහන්සේ කියයි කියලා මටත් ඕක කියලා දෙන්න කෙනෙක් ඉන්නවා මම මාත් පිළිගන්නවා. යාලි කෙනෙක් කොහොමද කියන්නේ? ඉතින් ඔතන දකින්න ඕනේ හරියටම කිසිම පවද්දා පැටලීමක් මේ ධර්මයේ තුල නැහැ. හොඳට පැහැදිලි. ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ. හැම සත්‍යයක්ම මරණයත් මරණයක් ගානේ සුත වෙන්නේ. ත්‍ෘති, චවනතා, වේදෝ, ඒ වගේම කලේම රස නික්කේප්පෝ, අන්තර දාන, මච්චු මරණ මේ ආදි වශයෙන් කාරණා කීපයක් වෙන කාරණා අටක් විතර පෙන්නලා තියෙනවා. අයං උච්චදි වික්‍රේ මරණ. මරණය කියන එක විග්‍රහ කරන්නේ ඔය කියන කාරණා අටක විතර විතරයක් වෙනවා. ඕකේ ත්‍ෘති කියන්නේ ඒකයි. සියල්ලම චුති නෙමෙයි. චවනතා. සුතවන ස්වභාවයක් ඇත. සුතවන භාවයක් ඇත. බේදු විඳීමක් ඇත. කලයේ වලස නික්කෙපෝ. මේ කලයේ පෙරේ කියන්නේ මේ මස්ලේකය බහදැවීමක් ඇත. අන්තරදාන අතුරුදන් වීමක් ඇත. මච්චු මරණ මේ ස්වභාවයෙන් කියන මරණයක් ඇත. මේ සියල්ලම එකතු වෙලා තමයි මේ ලෝකේ සත්‍යය මරණයයි කියන්නේ. කන්දානම් ඔව් කන්දාන පාතු බව මේ ස්කන්ධයන්ගේ මේ කන්දාන පාතු බව නෙමෙයි තියෙන්නේ. ඔව් ඒ කියන්නේ මේ ස්කන්ධයන්ගේ පිටියාවක් ඇද කියන එක ඇත්තදී. බේදු කන්දාන බේදු. එතන මේ ආකාරයෙන් පෙළලා තියෙන එක සම්පූර්ණම මේ මේ ඇති වෙන්න ආව එතන ඇති වෙන්න ආව මේ කයි බිදී. බිදෙන ආකාරය. මැරෙනකොටම චිත වෙන කොටසක් ඉන්නවා. යල්ලෝම නෙමෙයි. කර්ම ශක්තියක් කෙලවරන. ශරීරයේ තිබෙනව ගෙනියන්න පුළුවන්, පවත්වාගෙන පුළුවන් ආවිතත් කෙලවරන. මෙන්න මෙතෙන්දි හිත දෙවෙන දෙයක් තමයි ඒ දෙකම එක හැරේ විදියා. එතකොට ඒක එක එක විදිහට මරණ එක ස්වභාවය. ආයුක්ක මරණ, කර්මක්ක මරණ, උභයක්ක මරණ. මේ තුන් ආකාරයකින් කෝකින් හැරේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. උපච්ඡේද මරණ. හතර ආකාරයෙන් කෝක හරි සිද්ධ වෙන්න පුළුවන්. කර්මයේ ෂේ වුණා නම් ඒ ජීවිතේ පවත් ගන්න බැහැ. කර්මක් ෂේ වීම නිසා ඒ මරණය සිද්ධ වෙනවා. කොච්චර හරියට නිරෝගීව තිබුණා තව කල් පවත් ගන්න පුළුවන් තරණ වුණා. ගිනාපු කර්ම ශක්තිය ඉවරද? ඒ ශරීරයෙන් එහෙට පවත් ගන්න බැහැ වැරෙන්න. ආයුක මරණ. කර්මයේ තව තිබුණා. ශරීරයේ පීඩවන්න පුළුවන් ආයුෂ ඉවර නම් ඒත් මරණයට පත් වෙනවා. උභයක මරණ කියන්නේ ශරීරයේ ආසතියේ පවත්තන්නත් බැ ගිනාප කර්ම ශක්තියක් ඉවරයි බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඒ හිමත් ඒ වටේ වෙන්න පුළුවන්. කර්ම ශක්තිය ඔක්කොම තියෙන ශාරීරිය පවත්වන්න පුළුවන් හදිසි අනතුරක් ඔයාගේ දිගින් උපච්ඡේදක මරණයක් සිද්ධ වෙන්න පුළුවන්. ලෝක සම්බත වන්නේ ඒක සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අන්තරාභායික කියන අවස්ථාව ඒක නැරෙන්නේ සුත වෙනවා කියන එක වෙන්නේ. සිතවීම කොතනෙන් හරි අතරකදී යම්කිසි ප්‍රතිසන්දියක් ලැබලා යම්කිසි ආකාරයකින් භවාංගේ தත්ත්වේ පවත්වාගෙන ගියා. ඒ தත්ත්වයෙන් ගෙනියන්න පුළුවන් ඉහළම ශක්තිය තියෙනකන් තව බාධකයක් ආවේ නැහැ නේද? ඒක එහෙම භවෙ භවෙට ගමන් කරනවා. ඒ අතර තියෙන්නේ අර කණ්ඩානම් බීදු එවනම් අර අන්තරදාන මච්චු මරණ අන්නේ කිව්වේ. ආ චුටි කියන කියම් තැනක ආවන අනේ කර්මක්ෂ මරණයේ අවසානයේදී චුටි කියන එක. එතින් තමයි මරණයටක චුටි එන්නේ. එවනම් උභයක්ෂ මරණයේදී චුටි කියන එක මරණයටක පහළ වෙනවා. පහළව පරිසන්දියක් ලබනවා. අනිත් දෙන්නට අතර බව කොහේ හරි ගමන් නැහැ. ලැබෙන කාලයකදී ඒකට ගැළපෙන අවස්ථාවක් ආපිලා ගාම ඒක සිද්ධ වෙනවා. මේ භවයෙන් භවයේ තියෙන ගමන. හේලු ආකාරයෙන් චුටිපටි සංදි කියලා එන්නේ. දැන් හොඳ විස්තරයක් දෙන්නා මෙහෙම දෙයක්. කර්ම ශක්තිය යම් කිසි කෙනෙක් අපායේ උපත්තියක් ලැබුවොත්. ඒ අපාගත උපත්තිය ලැබුවාට පස්සේ. අර දින මහා වදවල ඉවලෙම දැවිලා අලුවෙලා මැරෙනවා. කර්ම ශක්තියෙන් ආයතරයක් අය කාය පහළ වෙනවා. හැබැයි චුටි පරිසන්දි දෙකක් නැහැ. පරිසන්දියක් ලැබුවා නම් ඒක සිත උනා නම් නැවත වාරයක් පරිසන්දියක් ලබන ශක්තියක් ඔය ආනන්දේ පාප කර්මය කරන්නේ එකපාරයි ඒක උපත් වෙනවා. දෙවි උපත්යකට ඒ කර්මයේ ගිවෙන නම් ආයතනයක ඒක උපදින්න බැහැ. එහෙනම් දින දින ගානේ චුටි පරිසන්දි ලබන්නේ අපාගත සත්‍යය. එහෙනම් මොකද සිද්ධ වෙන්නේ? අය කය වැරෙනවා කර්ම ශක්තිය එකයි වැරෙන්නේ. නිර්වාණය විච කයි තමයි ලෝධිය කොල හරි කපල කොටල හරි ඒ අපාගත සතියින් අතර එවෙලෙ මැරිලා නැව දෙලෙ පහල වෙනවා. අනිත් කර්ම ශක්තියෙන් එතන ඉපදෙව්වා නම් අනුකූල චිත්ත ශක්තියෙන් පහල කරන චිත්තජයකයි. ඒ චිත්තජයකයි තමයි දුක් කරදර ඔක්කොම දෙන්නේ. ඒක මැරිලා ගියහම කර්මජයකයි නැත් චිත්තජයකයි කෙලෙම හදනවා. කර්මජයකයි මැරෙන්නේ ඒ දුක් කරදර වලින්. චිත්තජයකයි මැරෙනවා කර්මජයකයි පවතිනවා. ඒ අපායට හිමි ඒ ආයුධ ගෙවෙනකම ඒක ගැලපෙනකම ඒක තියෙනවා. එයක මිනිසියෙක් කියලා උපන්නත් මේ කර්මජකය නෙමෙයි මැරෙන්නේ. චිත්තජකය නෙමෙයි මිනිසියෙක්. ආහාරජකය නෙමෙයි. කපල කොටලා දාන්න පුළුවන්. අර කර්මචිත්තජකින් හදගන්න සූක්ෂමකය අති සූක්ෂම කර්මජකයක් තියෙන එකේ දැන් මැරෙන්නේ. ඒ කපන කොටලන එකක් නෙමෙයි. ඒ කර්ම ශක්තියේ ක්‍රියාවලියන් තුළින්ම බාහිර ඊට වඩා බලවත් කර්ම ශක්තියක් දීලා ඒ ප්‍රතිසන්දි ඒ ත්‍ෘතිය කරලා දාලා නව ප්‍රතිසන්දිය ලබා දෙන මොහොතක ආවොත් නිසා ප්‍රතිපරිසන්දි අතර වෙන්නේ නැහැ. ඔක අතන තියෙන වෙනස. අපි තව විස්තර ටිකක් හැබැයි අත්දල් භාවනාවලින් පසුව අරගමු.